දර්ශනය සම්බන්ධයෙන් තියෙන ගැටලු කීපයක් තිබා අපි ඒවා ටිකක් පොඩ්ඩක් බලමු. අප ඉදිරියට එන සෑම රූපයක්ම චිත්‍ර මාත්‍රයක් පමණි. ගරු ස්වාමීන් වහන්සේ විසින් දේශික ධර්ම දේශනාවක් ඇතුළත් පොතක ඉහත අදහස කියවා දැනගත්තෙම එහෙත් එම අදහස තේරුම් ගැනීමට අපහසු බැවින් පැහැදිලි කරමින් කියලා ඉල්ලා සිටිනවා. මෙන්න අහන්නේ අප ඉදිරියට එන සෑම රූපයක්ම චිත්‍ර මාත්‍රයක් පමණි කියලා දේශනා කරනවා. එතකොට ඒක කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරන්නයි කියලා ඉල්ලලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්න ලියලා දෙන්න කියලා මෙතෙන්ද දුන්නට හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න කාල සීමාවක් නෙවෙයි. නමුත් මේකෙන් ලොකු අර්ථයක් සිද්ධ වෙනවා අපිට දේශකයන් වහන්සේලාට. ඉස්සර වගේ පෞද්ගලිකව මට එහෙම හැකියාවක් නැහැ ඕගොල්ලෝ සිත් දැනගෙන ධර්ම දේශනා කරන්න. නමුත් මෙන්න මේ ලියලා තියෙන ප්‍රශ්න ඇසුරෙන් වර්තමාන සමාජය තුළ මේ ඉන්න පිරිස මොන මට්ටම්වලද ඉන්නේ, ඕගොල්ලොන්ගේ ධර්ම ඥානය තියෙන්නේ කොතනද කියන අවබෝධය මේ හරහා අපිට ගන්න පුළුවන්. එතකොට ඒක උපකාර වෙනවා. අද හැම දිනාගම ප්‍රශ්නවලට උත්තර නැලපුණත් ඒක උපකාර වෙනවා අපිට නිවැරදිව ධර්මය හසුරුවමින් ලෝකයට ධර්මය දෙනකොට මේක කොහොමද හසුරුවලා නිවැරදි විදිහට දෙන්නේ කියන කාරණාවට මේ ප්‍රශ්න වැදගත් වෙනවා. ඒ නිසා තම තමන්ගේ ප්‍රශ්නවලට උත්තර හම්බුන්නේ නැහැ කියලා මන්දෝත්සාහී වෙන්න එපා. ඒ නිසා මේ ප්‍රශ්නවලට උත්තර හම්බ වෙනවා හැම එකක්ම සිටි කරලා ගන්නෙ ප්‍රශ්නවලට උත්තර හම්බ වෙනවා තමන් දැක්ක විදිහට උත්තර හම්බ වෙනවා. අපේ ඉතිරියෙන් සෑම රූපයක්ම චිත්‍ර මාත්‍රයක් පමණයි කියලා කියනවා. නමුත් අපිට මෙහෙම ඇහුවට අපිට කවදාවත් එහෙම චිත්‍ර මාත්‍රයක් හම්බ වෙන්නේ නැහැ. අපිට එහෙම කවදාවත් චිත්‍ර මාත්‍රයක් හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන්නේ කෙනෙක් දෙයක් පුද්ගලෙ. නමුත් බුදුපියාණන් වහන්සේ දේශනා කළා ඇහැට හම්බ වෙන්නේ එහෙම නැත්නම් චක්කු විඥාණයට හම්බ වෙන්නේ රූප මාත්‍රයක් විතරයි කියලා. උදාහරණයක් ඇටියෙ ගත්තොත් අපි හැමදාම අහගෙන උදාහරණයක් තියෙනවා. වතුර වාජනයකට එබෙනවත් එක්කම මේ වතුර වාජනයේ වැටෙන ඡායාව මේ ඡායාව අපි පැත්තකට යනවත් එක්කම ඡායාව නැති වෙනවා. ඒක වැටෙන්නේ රූප මාත්‍රයක් විතරයි. ඒ ඡායාවේ අපි කියමු අපි වතුර වාජනයට නැඹුරු වෙනවත් එක්කම ඡායාවක් පතිත වෙනවා, චිත්‍රයක් පතිත වෙනවා. මේ චිත්‍රයේ අල්ලන්න කියලා ගියොත් පුද්ගලෙක් ඕගොල්ලන්ට හම්බ වෙනවද? නැහැ. එතකොට අත දැම්මොත් හම්බ වෙන්නේ වතුර ටික තියෙන පටවි ගතිය. හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ පුද්ගලෙ ඔසවන්න කියලා ඒ කෙනා ඔසවන්න කියලා ගත්තොත් එහෙම අපිට කෙනා ඔසවන්න පුළුවන්. දැන් වතුර වාජනේ අයින් කරන්න. වතුර වාජනේ තමයි ඔසවන්න වෙන්නේ. එතකොට මේ පුද්ගලයාගේ නියම් බර බවක්, සියුම් බවක්, එහෙම නැත්නම් මුදු බවක්, මේ මුකුත් ගැට ටිකක් තියෙනවද? එහෙනම් පුද්ගලයාගේ මම දැන් ඡායාව මත ඒ කිසිම ගැට ටිකක් කියන්නේ නැහැ. ඒක චිත්‍ර මාත්‍රය පමණයි. ඒක චිත්‍ර මාත්‍රය පමණයි. ඒක කිසිම වෙන කවුරුත් ටිකක් හෝ සියුම් ගැට ටිකක් හෝ එන්නත් ඒ චිත්‍රයේ අපි ඇලෙන්න දෙන්නේ ඒකත් එක සම්පූර්ණ කරන්නේ මේ වගේ ඉන්න පුද්ගලයා මේ දේවල් වෙනවා දෙන්නා මේ විදිහට උපකාර කරා මේ විදිහට මගේ කන්න උදන්නේ දෙවිතියයි කියලා මේ වතුර වාජනේ වැටෙන චිත්‍රෙත් එක්ක අපිට ගණකින කරන්න තියෙන මොනවද? මොකුත් නැහැ. අපි නැඹුරු වෙච්ච නිසාම ඡායාවක් වැටුණා. පැත්තකට යනවත් එක්කම මේ ඡායාව නැති වුණා. නිසා මේ ඡායාව නැති වුණා කියලා අපිට මේ ඇහෙන් දකින්න බෑ. මේ ඇහෙන් දකින්න පුළුවන් කමක් නැහැ. දකින්න පුළුවන් වෙන ඇහක් තියෙනවා. ඒ මොකද්ද? සඥා චක්ෂුය. නෝන කියන ඇහ නිසා අපිට මේක දකින්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නෝන නැති ඇහ නැති වෙච්ච ගමන් තිරිසන් සත්තුන්ට වෙන කාරණාව තමයි නෝන නැහැ. උදේ ධර්ම දේශනා කරා වගේ තිරිසන් සත්වයන්ට තියෙන කාරණාව තමයි නෝන නැති වෙච්ච ගමන් ඒ පුද්ගලයා ඒ කෙනා එතන ඉන්නවා. හිතපු පුද්ගලෙක් හම්බ වෙනවා. ඒ පුද්ගලයා සම්බන්ධයෙන් ඒ සත්‍ය සම්බන්ධයෙන් ලෝභ ද්වේෂ දෙක ඇති කර ගන්න පුළුවන්. ඒ ලෝභ ද්වේෂ දෙක මුල් කරගෙන දැන් කාය කර්ම සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම බණින්න පුන වචී කර්ම සිද්ධ කරන්න පුළුවන්. පැත්තකට ගියන් ඕන නම් සිතින් සිහි කරන්නත් පුළුවන්. ඒ වතුරේ ඉන්න කෙනා ඒ තිරිසන් සතාට හිතන්න පුළුවන් නම් ඒ වතුරේ ඉන්න කෙනා බොහොම රළු කෙනෙක්. ඒ වගේ මුදු කෙනෙක් එහෙම නැත්නම් සැඩපරුස කෙනෙක් බොහොම හිතවත් කෙනෙක් මේ නේකාට තීන ප්‍රණීත දුර ළඟ ආදී නේකාකාරයට මේ ඇහැට හම්බෙන රූපේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා මොන මොන දේවල් අපිට උපදවා ගන්න පුළුවන්ද? ඒ උපදවා ගැනීමත් එක්ක අර ප්‍රශ්නෙට අහලා තිබ්බා අටලෝ දහම් පිළිබඳව මේ සම්බන්ධයෙන් දැන් අපිට මුළු අෂ්ටලෝක ධර්මයටම යටත්ව කටයුතු කරන්න පුළුවන්. ලෝභ අලෝභ යසායස නින්දා ප්‍රශංසා සතුටු යම්තා අකුසලයන් තියෙනවා කෙලෙස් තියෙනවා නම් ඒ කෙලෙස් වලින් මේක පරිභෝග කරන්න පුළුවන් නෝන නැති වෙන කෙනාට. නෝන නැති වෙන කෙනා කෙලෙස් වලින් මේක පරිභෝග කරනවා. එයා පැත්තකට යනකොට යන්නේ ඒ සතා ඒ කෙනා ඒ පුද්ගලයා එකට ඉන්නවා කියලා පිටට අරගෙන තමයි පැත්තකට යන්නේ ඒ සතා. ඇයි නෝන නැති නිසා? පැත්තකට ගිහින් කල්පනා කරන්නේ කොහොමද ඒ පුද්ගලයාට එරෙහිව කටයුතු කරන්නේ, ඒ පුද්ගලයා කොහොමද ජීවිතේ සම්බන්ධ කරගන්නේ කියලා මොනවායි කටයුතු කරන්නේ. ඒ නිසා ඇත්ත කියලා කාරණා ටිකක් තියෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා අපිට ඕනනම් භාවනා කරන කෙනෙක් ඕනනම් ඒ පුද්ගලෙක් නැහැ කියලා ඕනනම් රූප කලාව බල්ලා අපිට ඒ පුද්ගලයා නැත කියලා නැති වෙච්ච පුද්ගලෙක් ඇති කරගන්න පුළුවන් ආපහු පුද්ගල සංඥාවෙන්. ඒ පුද්ගලයා නැත කියලා ඕනනම් වෙන සංඥාවක් අරගෙන මේක වහලා දැන් ඒ පුද්ගලයා නැහැ කියලා නැවත වතාවක් නැති පුද්ගලෙක් උපදවා ගන්න පුළුවන්. මේ විදිහට පුද්ගල භාවයේ නැති වෙන්න දෙන්නේ නැතුව ඇති බව තුරුම පුද්ගල භාවයේ සත්‍ය භාවයේ නැති බව තුරුම සත්‍ය පුද්ගල ස්වභාවයේ උපදවාගෙන අපිට බැරි කරන්න පුළුවන්. නමුත් ඇත්තම යථාර්ථයේ ඉතිපිබ්බෝ අපිට ඇත සහ නැත අන්ත දෙකම දුරු වෙනවා. ඉතපු පුද්ගලයේ අතීත ඉවලාපු පුද්ගලයේ ගැන කතා කරන්න මෙතන බෑ. ඉන්න පුද්ගලයේ ගැන කතා කරන්න බෑ. ඒ නිසා එහෙම නැත්නම් එහෙම අතීතයේ හිටියත් නෙවෙයි අනාගතයේ ඉන්නවත් නෙවෙයි නමුත් වර්තමානයේ ඉන්නවා කියලා කතා කරන්නත් බෑ. ඇයි? හේතු ගැටෙනකොටමයි මෙහෙම පුද්ගලෙක් විද්‍යමාන වෙන්නේ. මේ හේතු බලනහමද නුවණ තිබ්බෝ ඇත සහ නැත අතීත අනාගත වර්තමානයේ තුන් කාලෙම මිදෙන්න පුළුවන්. මේ අන්ත හැම එකකින්ම මිදෙන්න පුළුවන්. තීන ප්‍රණීත භාවයෙන් යම් තාක් කෙලෙස් ඇසුරු කරන්න තියෙන අකුසල් උපදවන්න තියෙන කුසල් උපදවන්න තියෙන කුසල් අකුසල් දෙකම උපදවන්න තියෙන සත්පුද්ගල භාවයෙන් නිදෙන්න පුළුවන් අපට ඇත්ත ඇති හැටියෙන් දැක්කොත්. ඒ කියන්නේ විද්‍යාව උපදවා ගත්තොත් ඇත්ත ඇති දකින්න කියලා කියන්නේ විද්‍යාව උපදවා ගන්න. එහෙම නැත්නම් ලෝකෝත්තර ඥාන දර්ශනයක් උපදවා ගන්න. එහෙම නැති හැම කෙනාටම ඉන්න කෙනෙක්ගේ එහෙම නැත්නම් සත්වයේ පුද්ගලයේ තියෙන දෙයක් තමයි හම්බ වෙන්නේ. ඒ තා කර්ම. විද්‍යාව මත කර්මක්ෂය, අවිද්‍යාව මත කර්ම. මේ හිතේ කෘත්‍ය දෙකයි සිද්ධ වෙන්නේ. එක්ක කර්ම, නැත්නම් කර්මක්ෂය. කර්ම අවිද්‍යාව මත සතර, විද්‍යාව මත කර්මක්ෂය නිවන. මෙන්න මේ කියන කාරණා දෙක සිද්ධ වෙනවා.
එනිසා නිවන අවශ්‍ය නම් නිවීම ලෝකයෙන් එතර වීම ලෝකෝත්තර වීම අවශ්‍ය නම් අපිට කරන්න තියෙන එකම දේ කර්මක්ෂය. එහෙමනම් සම්මාදිට්ඨි ඇත්ත ඇති හැටියෙන් දකින්න මේ නුවණ උපදවා ගන්න එකයි අපිට කරන්න තියෙන්නේ. එනිසා මේ නුවණ උපදවා ගන්නවා කියන කාරණාවේදී නොයෙකුත් ක්‍රමවේදයන් නොයෙකුත් න්‍යායන් තියෙනවා. නමුත් එකම කැණි මඩලර තමයි මේ පරාල සියල්ලම එකට කේන්ද්‍රගත වෙන්නේ. නොයෙකුත් ධර්ම දේශනා කරාට එකම කැණි මඩලට සියලුම පරාල කේන්ද්‍රගත වෙනවා වගේ නිවන කියන කාරණාව ලෙහා ගත්තොත් සම්මා දිට්ඨිය විද්‍යාව යථා භූත ඥාන දර්ශනය කියන මේ යම් තාක් දේවල් නොයෙකුත් පදයන්ගෙන් හැඳින්වුවට එකම අර්ථයක් තියෙන මෙන්න මේක ලියාගත්ත කෙනාට හම්බ වෙනවා මාර්ගය. ඒ නිසා පෙනෙන තන පවතින චිත්‍ර මාත්‍රයක් පමණයි කියන කාරණාවදී මේ ප්‍රශ්නේ අහපු වෙලාවේදී ඒ නිසා අපිට ඇහැට හැම වෙලෙම ගැටෙන්නේ රූප මාත්‍රයක් පමණමයි. ඇහැට හැම වෙලෙම ගැටෙන්නේ රූප මාත්‍රයක් පමණමයි. ඒක අපි තව ටිකක් ඔප්පු කරගන්නමු. මේ ඉදිරියෙන් තියෙන ඔරලෝසුව ගන්න මේ ඔරලෝසුව අපි දැකලා තියෙනවා මේක හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ සුත්‍රාංශක දෙකකින් තමයි මේ ඔරලෝසුව හැදිලා තියෙන්නේ. මේ ඔරලෝසුව කියන්නේ වස්තුවේ මේ ද්‍රව්‍ය ඉස්සරහින් කියන රූපේ තියෙන්නේ සුත්‍රාංශක සුත්‍රාංශක රූප කලාප රාශිය අවකාශ ධාතුව අහුරගෙන තමයි මේ ඉස්සරහින් පේන රූපේ තියෙන්නේ. හොඳයි, අපි මේ රූපය පේනවා කියන්නේ චක්කු විඥානයේ මුල් කරගෙන උපදින සිතට. චක්කු විඥාන චිත්ත විද්‍යාව කරහායි පේනවා කියන කාරණාව තියෙන්නේ. හොඳයි, යෝගෝලොන්ට මේකේ පඨවි ගතිය පේනවද ඇහැට? පඨවි ගතිය ඇහැට පේනවද? දැන් නම් පේනවා නේද? දැන් අපි ඔක්කොම ඉන්නේ පඨවි ගතිය ඇහැට පේන මට්ටමේ. නමුත් ඇත්ත කාරණාව තමයි පඨවි ගතිය කවදාවත් ඇහැට පේනවද? ඇහැට පේන්නේ නැහැ. පඨවි ගතිය ඇහැට පේන්නේ නැහැ. පඨවි ගතිය දැනෙනවා නම් දැනෙන්නේ කොහාටද? කාය විඤ්ඤාණය. දැන් අපිට චක්කුම් පටිච්ච රූපේට උප්පද්දති කාය විඥාන අපේ මට්ටම වල නේද? අපිට තියෙන දැන් එහෙම අදහසක්. නමුත් ඇහැ රූපයක් චක්කුම් විඥාන නිසා උපදින විකට ඒ පේන රූපයට පඨවි ගතියේ බර බවක් හෝ නිබර බවක් හෝ පඨවි ගතියේ ස්වභාවයක් අපිට පේන්න බැහැ. ඒ නිසා මේක කියන පඨවි ගතියේ සම්ප්‍රදාය ප්‍රදර්ශනය දැනගන්න බැහැ. ඒක ආපෝ ගතිය ඇහැට පේනවාද? එතකොට ආපෝ ගතිය ඇහැට පේනවාද? නෑ, ආපෝ ගතිය ඇහැට පේන්නේ නෑ. තේජෝ ගතිය ඇහැට පේනවාද? වායෝ ගතිය ඇහැට පේනවාද? ඊට පස්සේ ගන්ධය ඇහැට පේනවාද? නෑ. රසය ඇහැට පේනවාද? ඕජා ගුණය ඇහැට පේනවාද? පේනවා. හොඳට ඔප්පු කරලා හිතින් මේක නුවණකට ගෝචර වෙන ධර්මතාවය. ඉතින් හොඳට සාක්ෂි සහිතව අල්ලලා දෙන්න ඕන. එහෙම නැතුව මේක වචනෙන් විතරක් සත්‍යයනා කරක හිත පමණින් අර්ථය උපදින්නේ නැහැ. මාර්ගය උපදින්නේ නැහැ. ඔබට නුවණින් මේක අල්ලලා දෙන්න ඕන. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ ගන්ධ රස ඕජා කියන මේ සප්ත මේ සුත්‍රාස්තකයේ මේ හත් ආකාරයක කිසිම දෙයක් ඇහැට පේන්නේ නැහැ. පේන්නේ එකම වර්ණ රූපේ පමණයි. පේන්නේ වර්ණ රූපේ පමණයි. එතකොට මේ පේන වර්ණ රූපය අරබය ඒක නිරුද්ධ වෙනවත් එක්කම ඒ ඇතිවෙච්ච ධර්මතාවය නොදන්නා අවිද්‍යාව නිසා ඊට පස්සේ මනසින්ම උපදවා ගන්නවා අතීත ආශාවලි. දැන් සංසිද්ධියක් කියනවා මොකක්ද? ඇහැ මුල් කාරණාව කරගෙන යම් රූපයක් ප්‍රකට වුණා, විද්‍යමාන වුණා. මූල කාරණාව කරගෙන වර්ණ රූපයක් ප්‍රකට වුණාන් පස්සේ මේ වර්ණ රූපයත් එක්ක දැන් ගනුදෙනු කරන්න අවශ්‍යයි. නමුත් විද්‍යාව නැහැ, ඉන්නේ අවිද්‍යාව. මෙච්චර කාලයක් ගුරු පුරුදු කරලා Taman සම්පතේ තියාගෙන සේවකයෝ හැටියට ඉන්නේ අවිද්‍යා පක්ෂය ගත්ත සේවකයෝ ටිකක් ඉන්නේ. එතකොට අවිද්‍යා සහගත සේවකයෝ ටික දැන් යම්තා හේලම් ටිකක් කියලා අහවල ඇවිල්ලා ඉන්නේ කියලා කියනවා නම් මේ ආශ්‍රෝ අවිද්‍යා ආශ්‍රෝ පැත්තෙන් වෙන තොරතුරු ටික තමයි අපි ඊට පස්සේ මනෝවිඤ්ඤාණයෙන් දැනගන්නේ. අපි ඊට පස්සේ විදින් දැනගන්නේ කියන දේ නෙවෙයි. කියන දේ අපි කවදාවත් දැනගන්නේ නැහැ. දැනගන්නේ අවිද්‍යාව නොදන්නා කම නිසා ආශ්‍රෝලින් දෙන ගති ටිකක් තියෙනවා. ඒකෙන් තමයි අපි මේ කේලම් අහලා අපි රූපයක් උපදවා ගන්න. හොඳට අපේ හිත කේලම් අහනවා. හොඳට කේලම් අහලා ඒ දෙන රූපේ තමයි අපි බහැර තියෙනවා කියලා හිතාගන්න. නමුත් එහෙම බහැර රූපයක් තියෙනවා නෙවෙයි. නැතිවද නෙවෙයි, මේ රූපේ බාහිරයි කියනකොට නැතුවද නෙවෙයි කියන කාරණාව ලබා ගන්න කොහොමද කියලා බලමු. එතකොට දැන් අපි දන්නවා කවදාවත් මේ සූත්‍රාස්තකවල අපිට පේන්නේ වර්ණ රූපේ විතරයි, අනික හතම පේන්නේ නැහැ. අනික හතම පේන්නේ වර්ණ රූපේ විතරයි පේන්නේ. පෙනිලා ඒකට නිරුද්ධ වෙනවා. පෙනිලා ඒකට නිරුද්ධ වෙනවා. නමුත් අපිට තියෙනවා මේ කාම භූමියේ විවිධ සංහාවක් තියෙනවා. රූප ගන්නා, ශබ්ද ගන්නා, ගන්ධ ගන්නා, රස ගන්නා, පොට්ටබ්බ ගන්නා, ධම්ම ගන්නා කියලා මේ සංහාව විවිධ කියන කැමැත්ත නිසා මෙවැනි රූපයක් ආපුවම මේ රූපේ ඇතුළු කරගෙන අපි අයිති දාලා හැඩ වැඩ කරලා කේක් එකක් හදාගන්නේ. මේ නිසා බැහැරින් නිමිත්තක් හම්බුන ගමන් මගේ කාමාශ්‍රවලට එහෙනම් කාම ඡන්දයට මේ රූප ඡන්නාවට තියෙන ගතිය නිසා ඉතින්ම හදලා දෙනවා රූපයක්. ඒක ඉෂ්ඨකාන්ත ප්‍රේමනාප රූපයක් වෙන්නත් පුළුවන්, අනිෂ්ඨකාන්ත අප්‍රිය අමනාප රූපයක් වෙන්නත් පුළුවන්. මේක ඉතින්ම හදාගන්න. ඉතින්ම හදාගන්නවා කියනකොට මතක තියාගන්න ඕනේ එතකොට එහෙනම් බැහැර දෙයක් නැහැ කියලා නැති තැනට යන්න එපා සියල්ල මනෝමයෙන්මයි කියලා. එහෙම බැහැර අවකාශ ධාතුව අහුරගෙන සූත්‍රාස්තකයක් නොතිබ්බේ නම්, සූත්‍රාස්තකේ නොතිබ්බේ නම් මෙහෙම රූපයක් මනෝමය අපිට උපදවා ගන්න බෑ කාම භූමියේ. ඒ නිසා බැහැරින් මෙහෙම රූපයක් චතුර්ණංක මහ භූතානයි. ඒ සතර මහා ධාතුව ඒ සූත්‍රාස්තකයේ බැහැර තියෙන නිසා, අවකාශ ධාතුව අහුරගෙන බැහැර තියෙන නිසා ඒ අසුරු කරගෙන තමයි උපාදාය රූපේ අපිට උපදවා ගන්න පුළුවන් හැකියාව තියෙන මේ වර්ණ රූපය. එතකොට හැම වෙලේම අපිට ඇහැ මුල් කාරණාව කරගෙන වර්ණ රූපයක් උපද්දල ඇහැ නිරුද්ධ වෙනවා. ඒක නිරුද්ධ වෙනවත් එක්කම ඉතින් ආශ්‍රවේදීලා අපිට ලෝකයක් උපදවලා දෙනවා. අපි ඒ ලෝකයේ ඇලෙනවා බැඳෙනවා. අපි ඒ ලෝකයේ ඇලෙනවා බැඳෙනවා. මෙතෙක් යනකම් ගැටලුවක් තියෙනවද? නැත්තම් මට කියාගෙන යන්න පුළුවන්. මෙතෙක් යනකම් ගැටලුවක් නැහැ ඒක. එහෙමනම් ඇලෙනවා බැඳෙනවා මේ පේන වර්ණ රූපය පවා මේ කියන වර්ණ රූපේ නෙවෙයි. ඇයි එහෙම කියන්නේ? අපිට වර්ණ රූපයක් පේනවා නම් මේ කාමාවචර මට්ටමේ රූපයක් උපදවා ගන්න අපි හදාගත්ත ඇහැ විසින් තමයි මෙහෙම රූපයක් උපදවලා දෙන්නේ. පුරාණ අවිද්‍යා සංඛාර නිසා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, පුරාණ තණ්හාව නිසා ප්‍රතිසංදීන තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, මේ තෘෂ්ණාව නිසා අපිට කාමාවචර භූමියට එනකොට කෙලින්ම සැපදුක් විඳින්න බෑ. මාධ්‍යයක් හදාගන්න ඕනේ. බක්තියර කියන්නේ බලල්ලව පොඩට බලනවා වගේ කියලා. රූපයක් ඇසුරු කරගෙන තමයි අපිට යමක් විඳින්න පුළුවන් හැකියාව තියෙන්නේ. රූපාවචර මට්ටම් වල වගේ මනෝමය උපදවා ගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඕලාරිකමේ මනෝමය සංඥාමය කියලා ආත්ම භව ප්‍රතිලාභ තුනක් තියෙනවා. මෙතනදී මේ කාමාවචර භූමියේදී සතර මහා ධාතුවක් ඇසුරු කරගෙන ඒ හරහා තමයි එයා යොදාගෙන තමයි අපිට වැඩ පිළි කරව ගන්න පුළුවන්. ඒ නිසා රූප තණ්හා කියන එක රූපයන් නිදින්න ඕන කියන මේ තණ්හාව තියෙන නිසාම අපිට සිද්ධ වෙනවා මව කුසට බැහැගෙන මේ සතර මහා ධාතු ඒක රාශි කරගෙන ඊට අනුරූපව හැත් හදාගෙන අතපය හදාගෙන ආයතන හයක් පහළ කරගෙන ආයතන හය හරහා තමයි අපිට විඳින්න පුළුවන් හිතියාව හදාගන්න ඕනේ. එතකොට කාමාවචර භූමියට එනකොට කරපු අපි කියමු කුසලයක් කියලා සෝමනසහගත ඥාන සම්පිත අදන්තර හිතකින් කියලා එහෙම බොහොම ප්‍රබල හිතකින් අපි උප්පත්ති ලබනකොට රූපයන් විඳින්න තියෙන රූපයන් ඉතා ප්‍රබලව විඳින්න තියෙන හොඳ සැකසහගත ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප රූප විඳින්න තියෙන ගතිය සහිත ඇහැක් අපිට හදලා දෙනවා. චක්කු ප්‍රසාදයක් මේ මට්ටමින් හදලා දෙනවා. ආයතන හදලා දෙනවා. එතකොට ඒ හදිස්ස ආයතනයේ තමයි බැහැරින් රූප ධාතුව ගැටෙන්නේ. අපිට අපි උදාහරණයක් ගත්තොත් මව කුස තුලදීම කාචයක් බද්ධ කරනවා. මව කුසල තුලදීම කර්මය කියන වෛද්‍යවරයා කාචයක් බද්ධ කරනවා. ඒක රතු පාට කාචය. නැත්නම් පොළ පාට කාචය. මව කුස තුලදී ඒක කර්මය හිමි කරන්නේ අපි දන්නේ නැති අනිත්‍යකයි. එනිසා අපි හැමෝටම කාච බද්ධ කරලා තියෙන හැමෝටම වෛද්‍යවරයෙක්ම නැහැ නේද? වෛද්‍යවරයන් කාචයක් බද්ධ කරනවා මව කුස තුලදී. දාම සිව පරිවර්තන කාචයක් බද්ධ කරලා තියෙන ඔක්කොටම කොළ පාට කාචයක් දාලා තියෙනවා. දැන් මව කුසෙන් එළියට ආවන් පස්සේ ආයතන මොහොකරගියන් පස්සේ යම් තාක් බැහැර දකින්නකොට බැහැර අවකාශ ධාතුවේ එක එක හැඩතල වලට සූත්‍රාස්තක රූප කලාප කලාප තියෙනවා. මේ සූත්‍රාස්තක රූප කලාප ගැටිච්චහම දැන් අපේ අවිද්‍යා කර්ම එක මට්ටමේ සමාන මට්ටමේ නිසා අපිට තේින්නේ ඔක්කොම කොළපාට රූප. ඒ අපේ ඇහැට එහෙම පෙවුනට ඇත්තම යථාර්ථය එහෙම කොළපාට රූප බැහැර තියෙනවා. එහෙම කොළපාට රූප බැහැර තියෙනව නෙවෙයි. අපේ කාචයට එහෙම රූපයක් උපදී. එතකොට චක්කුම්පදිත රූපයක උපදින චක්කු විඥානම් චක්කු විඥාන හිතෙන් යම් රූපයක් උපදවලා දෙනවා නම් ඒ කොළපාට වෙච්ච රූපය දැන් බැහැර තියෙන රූපේ. ඒ උපාදාය රූපය පවා දැන් බැහැර තියෙන රූපේද හම්බෙලා තියෙන්නේ. අපි අනේ මොන තරම් කොළපාට ලස්සන කොළපාට මට ලාපාට කොළපාට කියන රූපයක් හම්බ වුණා. තව කෙනෙක් ඉන්නවා අනේ මට ටිකක් පදම තද මහා ගොරෝසු කොළපාට රූපයක් හම්බුනේ කියලා එයා දුක් වෙනවා. මට හරි ලස්සන ලාපාට තියෙන ඉතින් දැල්ලේ පාට කොළපාට රූපයක් හම්බුණා කියලා කෙනෙක්ගෙන අභිනන්දනය කරනවා. ඕන එක ගම සමීපයට ගන්න. නමුත් මේ කවුරු කොහොම කරත් ඒ හිතේ අදහසක් තියෙනවා එහෙම පේන කෙනා බැහැර තියෙන රූපෙමයි දැක්කේ පත් තියෙන්නේ ඒ රූපෙමයි පවතින්නේ ඒ රූපෙමයි දැක්කේ ඒ රූපෙ පවතින්නේ ඒ රූපෙ කියලා. නමුත් ඇත්ත කාරණාව අපි දන්නේ නැහැ. පුරාණ අවිද්‍යාව නිසා අපේ ආයතන හැදිලා දැන් අපිට මෙහෙම කොළපාට රූපයක් තෝරන්නට බැහැර එහෙම රූපයක් තියනවා නෙමෙයි. මේ උපාදාය රූපේ ඉඳලා විශේෂයෙන් මතක තියාගන්න උපාදාය රූපේ ඉඳලම අපිට හම් වෙන්නේ කොළපාට රූපයක්. මේ රූපේ බැහැර තියෙන එක නෙමෙයි. එතකොට මේකේ ප්‍රශ්නේදී එහෙම රූපයක් හම්බ වෙනවා නම් නතේ චිත්‍රායානි කාමං ලෝකේ සංකප්ප රාග කුසස කාමෝ තික්ඛාන්ති චිත්‍රානි තතේව ලෝකේ. මේ චිත්‍ර එහෙම ලෝකේ තියෙනව නැතුව නෙවෙයි. මේක ඊට පස්සේ ඒ රූපය ඒ කොළපාට වර්ණ රූපයේ පවා බැහැර සතර මහා ධාතු අයිති නැහැ. සතර මහා ධාතු නිසා සතර මහා ධාතු ඇසුරු කරගෙන අපේ කර්මයේද නිසා තමයි උපදින්නේ. එතකොට රූපයක් උපදින්න ප්‍රත්‍යතික පෙන්නනවා. අවිද්‍යා කර්ම සංහා ආහාර. රූපයක ප්‍රත්‍යතිකක් පෙන්නනවානේ. අවිද්‍යා කර්ම සංහා ආහාර. හොඳයි බැහැර කොළපාට රූපේ තියෙනවා නම් වේදන් දෝගොල්ලෙන් හිතන්න දෙයක් පුරු කරන්න. බැහැර කොළපාට රූපයක් තියෙනවා නම් ඒ රූපේ කොහොමද අවිද්‍යා කර්ම සංහා ආහාර නිසා හටගත්තේ? එහෙම ප්‍රශ්නයක් නැද්ද? එහෙම නෝන්නේ. බැහැර නම් ඒ රූපේ තියෙන්නේ රූපය අවිද්‍යා කර්ම සංහා ආහාර නිසා නම් හටගන්නේ. බැහැර තියෙන ඒ රූපේ කොහොමද අවිද්‍යාවෙන් හටගත්තේ? කර්මෙන් තණ්හාවෙන් ආහාරයෙන් හටගත්තේ කොහොමද කියලා කියන්න පුළුවන්ද? එනිසා මේ පේන කොළපාට රූපය දැන් අපේ අවිද්‍යා කර්ම මට්ටම සංහා මට්ටමට
ආහාර අනුග්‍රහය දක්වපු ඒ උපස්තම්බණය කරපු ඒ ආහාර ටික නිසා ඇසුරු කරගෙන තමයි දැන් මෙහෙම කොළපාට රූපයක් උපදින්නේ. එතකොට මේ රූපේ අවිද්‍යා කර්මතන්න ආහාර නිසා නේද ඉපදුනේ? මේ මගේ අධ්‍යාත්මික පැත්තෙන් හේතු ටික පෙන්වන්න නැතුව බැහැරින් විතරක් මේ උපාදාය රූපේ වර්ණ රූපය පෙන්වන්න පුළුවන් ද අවිද්‍යා කර්මතන්න ආහාරෙන් හටගත්තා කියලා පෙන්වන්න බැහැ. එහෙනම් අපිට මේ පේන උපාදාය රූපේ නිසා අපේ අධ්‍යාත්මික හේතු ටික නිසා තමයි උපදවා ගන්න. ඊට පස්සේ ඒ උපාදාය රූපේ නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවත් එක්කම ඊට පස්සේ සමනන්තර උපදින මනෝධාතු සිතින් ඒ හිතින්ම ඔසවලා ගන්න සිත් පරම්පරාවෙන් ඊට පස්සේ ආශ්‍රව නිසා අපි විඳින්න කැමති රූප ඒ විදිහට හදලා ඉවරලා අපිට හිතින්ම උපදවලා දෙනවා. විතක්ක විචාරයේදීලා හිතින්ම නැවත ඔසවලා දෙනවා. එතකොට ඒ හිතින් දන්නේ නැහැ මේ රූපේ කොහොමද හදලා දුන්නේ කියලා. දැන් මේ හදවලා ඔසවලා දීපු රූපේ අභිනන්දනයෙන් සතුටු වෙමින් අපි ඉන්නේ එක බැහැර තියෙනවා කියන අදහසින් ඉන්නේ. ඒක බැහැර තියෙන රූපයක් කියලා බැහැරයි කියලා බැහැරටම නඟුරු වෙලා බැහැර තියෙන රූපයක් කියලා දැන් කාය කර්ම වචී කර්ම මනෝ කර්ම සිද්ධ කරන දැන් කුසල කර්ම අකුසල කර්ම සිද්ධ කරන දැන් මේක නිමිති සහිතයි නැත්ද? බැහැරෙම කෙනෙක් ඉන්නවා කියලා පැත්තකට යනවත් එක්කම අර වතුරට එබෙනකොටම ඡායාව හටගත්තා කියලා නුවණ නැති වෙනකොටම තිරිසන් සතා යන්නේ බැහැර පුද්ගලයේ සතේ කෙනෙක් හිටියා කියන අදහසින් වගේම අපිට මේ රූපේ ඉපදුනේ කොහොමද කියලා නොදන්නා කම නිසා දැන් මොකද කරන්නේ? මෙතන බැහැර කෙනෙක් ඉන්නවා සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් කියලා හිතාගෙන අපි ඒක කාය කර්ම වචී කර්ම මනෝ කර්ම සිද්ධ කරගන්නවා. සිද්ධ කළ අදහස එහෙම කෙනෙක් බැහැර ඉන්න අය හීනයි ප්‍රණීතයි එමත්නම් සියයමාන සත්‍යමාන හීනමාන මයිනෝ මේ රූපේ එක එක ආකාරයක ඇත සහ නැත අතීත වර්තමාන අනාගත කියලා නොඑක ආකාරයෙන් නැණී මොලි මනලෙවලා එක කෙලෙස් වශයෙන් හැසිරෙනවා. කෙලෙස් වශයෙන් හැසිරෙනවා අකුසල කර්ම දස අකුසල කර්මපතයන්ව සිද්ධ කරගන්නවා. ඔන්න අවිද්‍යාව මොකක්ද? අවිද්‍යාව පත්‍ය සංකාර පුණ්‍යදී සංකාර අපුණ්‍යදී සංකාර අනිද්‍යදී සංකාර. කෙනෙක් ඉන්නවා මෙහෙම රූපෙට ඇලෙන්න හොඳ නැහැ. දැන් මේ කෙනෙක් ඉන්න එක භාවනා කරන කෙනෙක් මේ ලෝකෙත් කටයුතු කරන් දුක උපදිනවා කියලා එයා මොකද කරන්නේ? මේ හම්බ වෙන රූපේ මෙතන තියෙන්නේ කෙසුළුම් නේද සම්මස්නහර මෙතන සත්වේ පුද්ගලෙක් නැහැ පඨවි ආපෝ තේජෝ වායෝ තියෙන්නේ කියලා කඩලා බලන්න. මෙතන කෙසුළුම් නේද සම්මස්නේ තියෙන්නේ පිළිකුල් සහගතයි අසුභයි අසාරයි කියලා ඕක බලන්න. ආදීනෝ බං සත්‍ය පුජ්‍යලෙක් නැහැ කියලා ලොම් කෙරවා දෙන්නේ. එහෙමනම් මෙතන පඨවි ආපෝ තේජෝ වායෝ තියෙන්නේ කියලා සතර මහා ධාතුන් වෙයි කියලා වෙලා පඨවි ගත දෙති කියලා වුණා. පඨවි කසිනේ වඩේ වෙලා දෙවියෝ බවට පත් වෙන්නත් පුළුවන්. ඕන රූපාවචර අරූපාවචර මේ ධ්‍යාන උපදවා ගන්නත් පුළුවන්. කෙනෙකුට මේ කාරණා මුල් කරගෙන අකුසල වශයෙන් බැඳිලා සංකෝචන ඇති කර ගන්නත් පුළුවන්. කෙනෙකුට ඕක දිහා දැකලා ඔය සත්වේ පුද්ගලයා කෙනා දෙයා නිසා තමයි තණ්හාව කියලා සසර යන්නේ කියලා අසකනින්සක ලෝකයා මොකද කරන්නේ? මේ දුකින් එතර වෙන්න ඕනේ කියලා මේක මොනේක ආකාරයෙන් නැති කරලා දාලා තවත් දෙයකින් යටපත් කරලා රූපාවචර අරූපාවචර තැන් වලට ගිහින් බොහෝ කාලයක් හැංගිලා ඉන්නවා. නමුත් රූපේ ඇත්ත දැකලා මේ කාරණා දෙකම සිද්ධ කරලා කුසල වශයෙන් හරි අකුසල වශයෙන් හරි ආනින්ජාභය වශයෙන් හරි මේ කාරණා තුනම සිද්ධ කරලා තියෙන්නේ ඇත්ත ඇති හැටියට දැකලා නෙවෙයි. ඇත්ත ඇති හැටියට දැකලා නෙවෙයි. ඒ නිසා බැහැර තියෙන්නේ ඒ රූපය පිළිබඳ ඇලිලා ගැටිලා අකුසලයේ සිද්ධ කරගන්නවා. ඒ කෙරෙහි අලෝභයේ උපදවාගෙන කුසලයේ උපදවා ගන්නවා. ඒකම මුල් කාරණාව කරන ධ්‍යාන වඩලෙවලා ආනෙන්ජාභි වශයෙන් අරූපාවචර මට්ටම් වලට යනවා. රූපේ ඉක්මවල නෙමෙයි. රූපේ අවබෝධ කරගෙන නෙමෙයි. ඒ නිසා මේකෙදි මතක් කරේ මේ යථාර්ථය විද්‍යාව නොදන්නා කම නිසා අපිට බැහැරින් යමක් පේන්නේ කොහොමද? චක්ඛායතනය හරහා ලෝකේ උපදින්නේ කොහොමද කියලා ඇත්ත ඇති හැටියට දකින්න නොවන නැතිකම නිසාම ලෝකයක් කර්ම රැස් කරගෙන සසර යනවා. කුසල් ලබ ගන්න. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරන යම් පිටකෙමේ අබුද්ධෝත්පාද කාලේ කොච්චර උත්සාහවත් වුණ සසර දුකින් ඈතර වෙන්න කියලා ඒ උත්සාහය නිරර්ථක දෙයක් අසාර්ථක. ඒ නිසා ඒක අවාසනාවන්ත කාරණාවක් කියලා පෙන්වනවා. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙලා විතරයි මේ ලෝකයේ මේ රූපෝලින් ඈතර වෙන ආකාරය පැහැදිලි කරන්නේ. රූපයෙන් විදෙන ආකාරය පැහැදිලි කරන්නේ. පින්වතුනි ඒ නිසා හොඳට මේ කාරණා පැහැදිලි කරනකොට ඕගොල්ලොන්ට තේරෙන්න ඇති අපි ගනුදෙනු කරන සනිමිත්ත බව, නිමිති සහිත බව දැන් නැද්ද? මරණාසන්න මොහොත වුණත් අපිට සිහි කරන්න දැන් නිමිති බැහැර ඇති බවට හම් වෙලා තියෙනවා. නිමිති සහිතයි. ශුන්‍යත බවක් තියෙනවද? නැහැ. මෙතන අශුන්‍යයි. යම් යම් දේවල් බැහැර ඇති බවට හම්බලා තියෙනවා. දැන් ප්‍රාර්ථනා කරන්න දේවල් නැද්ද? ප්‍රාර්ථනා කරන්න දේවල් තියෙනවා. ඒ නිසා අනිමිත්ත නැහැ, අපනිහිත නැහැ, ශුන්‍යත නැහැ. නමුත් මේ රූපෙම මුල් කාරණාව කරන මෙතන තියෙන්නේ සත්‍ය කුජලේක්ණේ කියලා එකම අශුන්‍ය බවකට හිත කියලා අරූපාවචන මට්ටමේ හිත තියලා අශුන්‍ය බවක් උපදවා ගන්න පුළුවන්. නමුත් ඒ අශුන්‍ය බව නිත්‍ය නිසාම ඒ අශුන්‍ය බව නිසාම දැන් ශුන්‍ය බවක් හම්බ වෙලා දැන් අශුන්‍ය බව නිසාම එයාට යම් නිමිත්තක් ඇති බවට හම්බ වෙලා තියෙනවා. අශුන්‍ය බවම නිමිත්තක් වෙලා තියෙනවා. ඒ නිසා ඔය පැත්තෙන් ගියන් කවදාවත් මෙදෙන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. නමුත් ලෝකේ අකුසලයට වැඩිය කුසලයේ හොඳයි. ඒකාන්ත දුක නෑ, වක්‍රාකාර දුක තියෙනවා. එතකොට ඇහැට පේන්නේ වර්ණ රූපයක් පමණමයි. ඒ වර්ණ රූපය එහෙමම හටක නිරුද්ධ වෙනවා. කණ්ණාඩියට එළඹෙනකොටම ඡායාවක් වැටෙනවා. ඒ ඡායාව එහෙමම නිරුද්ධ වෙනවා. නමුත් නොදන්න අවිද්‍යාව නිසා හැම වෙලේම ඇති බවට හිතාගෙන පැත්තකට යන්නේ. වර්ණ රූපයක් එහෙමයි. අපිට රූප මාත්‍රයක් විතරයි ඇහැට හම්බ වෙන්නේ. ඒක හටක නිරුද්ධ වෙනවා. ඒ ධර්මතාවය නිරුද්ධ වෙනවා. නමුත් අපි නිරුද්ධ වෙන්නේ දෙන්නේ අවිද්‍යා සංකාර නිසා මනෝමයෙන් අපි ලෝකයක් උපදවාගෙන යනවා. ඒ නිසා අප ඉදිරියට එන සෑම රූපයක්ම චිත්‍ර මාත්‍රයක් විතරයි කියලා කියන්නේ මෙන්න මේ කාරණා මුල් කරගෙන ඒකට කරන්න කියන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. අපිට චිත්‍ර මාත්‍රයක් වෙනුවෙන් පෙනී හිටලා යන නිරුද්ධ වෙනවා. අපි හිතෙන් හිතේම මේ කාරණේ යනවා. මේ කාරණාවයි සිද්ධ වෙන්නේ. ඒක ගැටලුවක් නැහැ. ඒ ටික මම හිතන්නේ පැහැදිලි වෙන්න කියලා තේරුම් ගන්න මම හිතනවා. ඊගාවට සත්‍ය නිමිත්ත පිළිබඳ ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. භාවනා සම්බන්ධයෙන් ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. ඒක ඔක්කොම මම කැටි කරලා ගන්නම් එකට. නැත්නම් එකින් එක ප්‍රශ්න උත්තර දෙන්න අමාරු වෙනවා. ඒකට ඔක්කොම කවර් මේ ආවරණය විදිහට මම ගන්නම් ප්‍රශ්න ටික. ඊගාව තමයි උදේ විශේෂයෙන් අපිට ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා නිවන් දකින්නවා කියන තැනදී කොමන තැනකටද අපේ හිත ස්පර්ශ කරන්න ඕනේ, අපේ හිත කොමන තැනකටද යොමු කරන්න ඕනේ කියන කාරණාව පැහැදිලි කරා. ඒ සම්බන්ධයෙන් ආයම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේ නිවන කියන තැනදී ඒ අසංකතේ ස්පර්ශ කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් පැහැදිලි කරා. ඒකට යන මඟ සම්බන්ධයෙන් මාර්ගය සම්බන්ධයෙන් පැහැදිලි කරනකොට අපිට හම් වෙනවා සමත විපස්සනා, එහෙමත් සමත විදර්ශනා කියලා භාවනා ක්‍රම දෙකක් සම්බන්ධයි. සමත විදර්ශනා මේ භාවනා සම්බන්ධයෙන් අහපු ඔක්කොම කැටි කරලා මම ගන්නෙ සමත විදර්ශනා. එතකොට සමතයෙන් කරන්නේ මොකක්ද? හිතේ සංසිඳීම. සමතයෙන් කරන්නේ හිතේ සංසිඳීම. නානා විතරකයන්ට හිත යන්න නොදී හිතේ සංපත් කිරීම තමයි සමතයෙන් කරන්නේ. විදර්ශනාව කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. අපි දකින දේට ඔබෙන් නොවනකින් මේ තේන ධර්මතාවයේ දකින්න උත්සාහවත් වෙනවා. විශේෂ දැකීමක් ඒක. මොකද මේ ලෝකේ මේ පේන දෙයක හිතන්න කියන්න කරන්න පුළුවන් ඕන කෙනෙකුට නේ. මේ ලෝකේ පේන දෙයක නම් ඕනම වෙලාවක හිතන්න කියන්න කරන්න පුළුවන්. එකක් නෝන දිනු කෙනෙකුට ඔය පේන දෙයම කොටස් වශයෙන් කරලා වුණත් බලන්න පුළුවන්. ඊටත් වැඩි ටිකක් දිනු කෙනෙකුට කොටස් වශයෙන් මයින් කරලා ලයින් කරලා ලයින් කරලා බලනකොට මෙතන තියෙන සියුම් සුත්‍රාෂ්ටකයෙන් පදාර්ථ ටිකක් තියෙන්නේ කියලා වෙලලා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන හරි නියුට්‍රෝන හරි කියලා නොයෙකුත් විද්‍යාත්මක ක්‍රම සියුම් රූප කලාප අංශු හැටියට පෙන්වලා වුණත් මේක සත්‍ය පුදුලෙක් නෑ කියලා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරන්නේ පේන දේ මුල් කාරණාව කරගෙනයි. මේ හැම දෙයක්ම කරන්නේ පේන දේ බැහැර තියෙනවා, ඒ දේ නිසා දුක එනවා, ඒ නිසා ඒ දේ නැති කරන්න ඕනේ කියලා ඉවරලා ඒ පේන දේ නැති කරන්න තමයි අපි හැන්දලේ උත්සාහවත් වෙන්නේ. පේන දේ නැති කරන්න. ඒක අපිට නොයේකුත් එක්කෝ බුද්ධානුස්සතිය එමතන අසුබේ ඔය කියන සමතපලි සමතහන් ඔක්කොම ආරම්භණි වල අපිට ඕන නම් මේ පේන දේ නැති කරලා දාන්න පුළුවන්. තවත් සමතහනකින් මේක වහලා දාන්න පුළුවන්. එහෙම නේද? තවත් සමතහනකින් මේක වහලා දාන්න පුළුවන්. එතකොට ඔන්න తాවකාලික ප්‍රශ්න ඉවරයි. දැන් මේ ඒ කුජලයන් ඉතින් මට කරදරයක් ආවේ. දැන් මොකද දැන් ලොකු ආවරණයක් ගෙනල්ලා පේන්නේ නැති වෙන්න වහලා තියෙන. දැන් නැහැ. බොහෝ කාලෙකට එයා එන්නේ නැහැ දැන්. ලොකු තාක්ෂණික වහලා දානවා වගේ යම් අරමුණක් අරගෙන යම් කමඨහනක් අරගෙන මේක වහලා දාන්න පුළුවන්. වහලා දාලා ඉවරලා දැන් කොහොම සතුටෙන් ඉන්නවා අත පේ දාන්න ආද. නැත්නම් කිසි කරදරයක් නෑ, කරදරයක් කරන්න දෙන්නේ නැහැ. ලොකු තාක්ෂණයක් දැමලා තියෙනවා. බලකොටුවක් දැමලා. සමතෙන් කරන්නේ ඔන්න ඔයගේ කාරණාව. පේන දේ වහලා දාන්න පුළුවන් අපිට. කෙනෙකුට පුළුවන් පේන දේ කඩලා කඩලා දාලා ඒක නැති කරලා දාන්නත් පුළුවන්. නමුත් අර පීනික් පක්ෂිය වගේ ආපහු අලු වලින් නැගිටලා එනවා වගේ ආය කාලයක් ගිහින් වැසි වැටුනහම ආය බීජ පැලවිලා එනවා වගේ කල්ප 84 දකියක් ආපහු නැගිටලා එනවා. ඒ නිසා මෙතනදි විදර්ශනාව කියලා කියන්නේ මේ පේන දෙයට බැහැර කෙනෙක් දෙයක් උද්ගලෙක් ඇති බවට හම්බෙලා ඒ දෙයට ක්‍රියාත්මක වෙනවා නෙවෙයි මේ දේ යම් ප්‍රතික්‍රියාවක් කරන්න මේකේ ඉපදුනේ කොහමද? තියෙන දෙයක ලෝක ඕන අබුද්ධෝත්පාද කාලේ තුන තියෙන දෙයක තීන්දු තීර්ණ ගන්න පුළුවන්. එහෙම තීන්දු තීර්ණ ගන්න හරි කය වචන දෙක මාර්ගෙන් කටයුතු කරන්න මෙහෙම ලෝකයක් ඉපදුනේ කොහමද? විදර්ශනාව කියලා කියන්නේ මෙන්න මේ කාරණාවයි. එහෙම ලෝකයක් ඉපදුනේ කොහමද කියලා උපදවන්න හේතු ටික පෙන්නනවා. අන්න එතකොටයි බැහැර මෙහෙම යමක් හම්බ වෙනවා නම් මේ අධ්‍යාත්මික හේතු පිට නිසා මෙහෙම ඉපදිච්ච ලෝකයක් හම්බ වෙන්නේ. තමන්ගේ අධ්‍යාත්මික හේතු පිට නිසා ඒ අධ්‍යාත්මික හේතු පිට වැයවිලා තමයි මෙහෙම රූපයක් උපදින්නේ කියලා මෙන්න මෙහෙම බැලුවොත් විතරයි මේක විදර්ශනාව වෙන්නේ. එහෙම නැතුව ඒක ලෝකෝත්තර ඥාන දර්ශනයක් වෙන්නේ නැහැ. ඒ නිසා හැබැයි මෙතන පටලවා ගන්න එපා. තියෙන දේ ආවරණයකින් වහලා සමතකම තහනකින් එහෙම නැත්නම් අපි වර්තමානයේ කියන විදර්ශනාව කියලා කියන්නේ පටවියාපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා සුත්‍රාස්තකාරයෙන් කඩලා කඩලා බලලා මේක නැති කරලා දාලා හිතේ සමාධියක නීවරණ ධර්ම දුරු කරගන්න එහෙම නැත්නම් විදර්ශනාවට හිත හසුරවන්න පරිසරයක් හදාගන්න උපකාර කරගන්න එක වෙනම කාරණාවක්. ඒක ගැටලුවක් නෑ. කමඨහනක් දෙනවට වඩා කමඨහනකින් සිද්ධ වෙන අර්ථය පැහැදිලි කරන්න ඕනේ. අර්ථය සහ කමඨහනකින් සිද්ධ වෙන ධර්මතාවය පැහැදිලි කරපුවාම ඕගොල්ලොන්ට පුළුවන් කැමති කැමති විදිහට තමන් කාරණාව සිද්ධ කරගන්න මේ න්‍යාය සිද්ධාන්ත මූලාශ්‍ර ටිකයි පැහැදිලි කරන්න ඕනේ. නැත්නම් කමඨහනක් දීලා දැන් වඩ වඩන්න කියලා කිව්වහම ඕගොල්ලෝ ඒක කරා. ඊට පස්සේ ආය ප්‍රශ්න. එනිසා කමඨහනකින් සිද්ධ වෙන අර්ථය මෙන්න මේ කාරණාවයි මේ හරහා සිද්ධ වෙන්නේ කියලා දීපුවාම ඕගොල්ලෝ අර්ථය දනවා. අර්ථය කේන්ද්‍රගත කරගෙන අර්ථය මූලික කරගෙන තමයි ඕගොල්ලෝ ඒ අර්ථයට විහානියක් වෙනවා නම් විතරක් ඕගොල්ලෝ වෙනස් වෙනවා. කොහොම හරි මොන ක්‍රමයකට හරි ඉරියව්ව කුමන විදියකට හිටියත් අර්ථය සම්පාදනය වෙනවා නම් ඕගොල්ලොන්ට ප්‍රශ්න නැහැ. මෙන්න මේ අර්ථය පිළිබඳ නුවණ නැතිකම නිසා තමයි ස්වාමීනි මම මේ විදියට කරනවා එතකොට ඒක හොඳයිද
එහෙම නැත්නම් මෙහෙම මෙහෙම කරනකොට මේ විදිහට සිද්ධ වුණා ඒක හොඳයිද නැද්ද කියලා නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්නේ මේ සමත විදර්ශනාවේදී සිද්ධ වෙන අර්ථය නොදන්නා කම නිසා. සමත විදර්ශනාවේදී සිද්ධ වෙන අර්ථය නොදන්නා කම නිසා තමයි ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා සමතේකින් සිද්ධ වෙන කාරණා විදර්ශනයකින් සිද්ධ වෙන කාරණාව කියන කාරණාව අපි මේ සිද්ධ වෙන අර්ථය කුමක්ද කියලා තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් එතකොට අපි හොඳට දන්නා සමතේකින් වෙන්නේ හිතේ සංසිඳීම. අතීතය අනුව අනාගතය අනුව ගියපු අතීත අනාගත අනුව යන්න දෙන්නේ නැතුව හිත අතීත අනාගත අනුව යනවා කියලා කියන්නේම ලෝභ දේශ අනුව යනවාමයි. අපිට අතීත කියලා කතා කරාට අපිට ඉන්නේ හිතේ එක්ක ද්වේෂයක් එහෙම නැත්නම් ලෝභය. ලෝභ ද්වේෂ දෙක අහේතුක අත්‍යන්තික හිතේ නිකන් පහළ වෙන්නේ නැහැ. අපිට ලෝභය ද්වේෂය ඇති වෙන්නෙම අතීතේ මුල් කාරණාව කරගෙන. ලෝභ ද්වේෂ දෙක ඇති වෙන්නේ අතීතේ මුල් කාරණාව කරගෙන. ඇයි? දැන් හොඳයි ඔයගොල්ලෝ ද්වේෂයක් පහළ වෙනවා කියන්නේ ඉතින් ඉතින් ද්වේෂයක් පහළ වෙනවා. නැහැ. නිසා ඔන්න එතකොට අතීතේ මුල් කාරණා වෙනවාමයි. ඒක කියලා මට එදා දැනෙනවා. නව ආගත වස්තු. අතීතෙත් මට දැනෙනවා. අතීතෙත් මට අනර්ථයක් කරා. දැනුත් මට අනර්ථයක් කරනවා. මගේ හිතවලට අනර්ථයක් කරනවා. මගේ සතුටට උදව් කරනවා. කියලා ඉවරලා නොමේකුත් දේවල් මෙහෙම දේශේ උපදවා ගන්න අතීතේ මුල් කාරණාව කරගෙනමයි. ලෝභය අනේ මොනතරම් සුන්දර කාල පරිච්ඡේදයේ කාල පරිච්ඡේදයේ කියලා වෙලා අතීතයේ මුල් කාරණාව කරගෙන තමයි ලෝකේ උපදවා ගන්නෙ. ඒ නිසා අනාගතයේ කියන නිසා අනාගතය ගැන හිතලා ලෝභ දෝෂ දෙක ඇති කරගන්නවා. දැන් අද මට බැරි වුණා මම කොහොම හරි අනාගතේ අපි කියන්නේ කොබාට වාරයන් සිද්ධ වෙන්නේ එහෙම කියලා හරි දැන් අද මට බැරි වුණාට මම අනාගතේ හරි මේකට වැඩේ කරන්නම් කියලා වුණා එහෙම හිතනවා අනාගතය ගැන හිතලා. එතකොට අනාගතය කියලා කියන්නේ අපි ද්වේෂය උපදවා ගන්නවා. හරි අනාගතේ මේ විදිය ගියක් ගන්නවා මේ විදිය වාහනයක් ගන්නවා මේ විදිය ඇඳුම් පැළඳුම් ආභරණ කොහොම හරි ගන්නවා කියලා අනාගතය කියලා කියන්නේ ලෝභ ශේෂ දෙකමයි පවත් කරනවා. එතකොට අතීත අනාගත කියන මේ කාරණා දෙක හරහා කුමක් සිද්ධ වෙන්නේ? ලෝභ ශේෂ දෙක පවත් කරන එකමයි. ඒ නිසා සමතේකින් කරන්නේ හැම වෙලේම වර්තමානයේ හිත පවත් කරන එකයි. සමතේකින් කරන්නේ සිදුවෙන අර්ථය දැනගන්න ඒක සක්මන් භාවනාවෙන් හරි නිදාගෙන හරි ආන ගමන් හරි කොහොම හරි වර්තමානයේ හිත පිහිටවනවා නම් වර්තමානයේ තුලම ලෝභ ද්වේෂ දෙක එන්න ඉඩක් නැහැ. ඒ නිසා තමයි සතර සතිපට්ඨානයෙන් පෙන්වන්නේ කායේ කායානුපස්සී විහෙරති ආතාප සම්බදන්න සතිමා විනෙය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්ස. අවිද්‍යාව සහ දෝමනස්සය. ඒ කියන්නේ ලෝභ ද්වේෂ දෙක විතරයි දුරු කරන්න කියන්නේ. මෝහය දුරු කරන්න කියලා කියනවා. මෝහය දුරු කරන්න. ඒ නිසා කයේ කයනෝ බලනකොට රූපේ යථා ස්වභාවය හැම වෙලෙම බලනකොට රූපේ ඇත්ත ඇති හැටියෙන් දකින්න උත්සාහවත් වෙන හැම මොහොතකම වර්තමානයක් තුළ සමතකම තහන් ඉතිරිලා ඉන්නේ නැහැ. හැම මොහොතකම කුමක්ද සිද්ධ වෙන්නේ? ලෝභ ද්වේෂ දෙක එන්නේ නැහැ. ලෝභ ද්වේෂ දෙක එන්නේ නැහැ කියලා කියන්නේ හිත අතීතය යනවා යන්න අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. හැම වෙලෙම හිත වර්තමානයේ පිහිටනවා. ඒකට මම මේක ප්‍රශ්නයක් අහලා තිබ්බා. හිත වර්තමානයේ සම්බන්ධයෙන් මේ ඔක්කොම කැටි කරලා මම කියන්නේ මේ නැත්තම් මට එකින් එකට ගන්න බැරි කම නිසා. මේ මොහොත පවතීද නැද්ද කියන කාරණාව. එතකොට මේ මොහොත පවතිනවා ඒ ආශ්‍රව කෙලෙස් මතට. එහෙනම් නැත්තම් මේ මොහොත කොහොමද ඉක්ුදුනේ කියලා පරිසම්බද නොවන තිබ්බොත් එයාට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. එතකොට මේ මොහොත හරි කියලා යමක් හම්බ වෙනවා නම් එයාට ඒක මේ මොහොත කියලා කියන්නේ කුමන අත්දැකීමකට මුල් කාරණාව කරගෙන. ඒකට මනින්න මේක මේ මොහොත කියලා කියන්න නම් එයාට අතීතයක් අනාගතයක් කියන අන්ත දෙකම තියෙන නිසා මේක මේ මොහොත කියලා කියන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා මේ මොහොත හරි හම්බ වෙනවා නම් එයා ඒ තුල දැවිලා. මේ මොහොත කියලා යමක් හම්බ වෙනවා නම් ඒක එයා මේ මොහොත කියලා කියන්නේ මොන අර්ථයෙන්ද? අතීතේ අනාගතේට සාපේක්ෂව නේද එයා මේ මොහොත කියලා කියන්නේ? එතකොට මෙතනද තියෙන කාරණා තමයි මේ මොහොත කියන කාරණා මේ ධර්මතාවය දැන් ඉබදුනේ කොහොමද කියලා තමන්ගේ අධ්‍යාත්මික හේතුකද පරිසම්පාද ධර්මතාවය නොවන තිබ්බොත් එයා දන්නවා මේ මොහොත ඉබදුනේ කොහොමද කියලා මේ මොහොත පවතිනවද නැද්ද කියන මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැහැ. මේ මොහොත පවතිනවද නැද්ද කියන ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැහැ. එයාට එයා උපදින හැටි දන්නවා. එතකොට පවතිනවද නැද්ද කියලා එයා නෝනට දන්නවා. ඇයි එහෙම නෝනට ගන්නෙ? මේ හේතු අධ්‍යාත්මික හේතු ටික නිසා මෙහෙම ඉපදුනා. හේතු නිරුද්ධ වෙනකොට මිතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා ඒක Taman තුලින් උපදවාගෙන මිතුරු නැතුවම නිරුද්ධ වෙන නිසා මෙයාට හේතු නිසා ආතන හේතු නිරුද්ධෙන් නිරුද්ධ වෙනවා කියලා නෝන තියෙන නිසා මේ මොහොත පවතිනවද නැද්ද? පවතින්නේ නැත්නම් නැත්නම් නැද්ද කියලා මේ ප්‍රශ්නයට එන්නේ නැහැ. ඒ නිසා මෙතනදී සමතේකින් කරන්නේ විශේෂයෙන්ම වර්තමානයක් තුල හිත හුරු පුරුදු කරනවා. බොහෝ වෙලාවක ලෝභ ද්වේෂ දෙකට එන්නේ නැතුව වර්තමානයේ හිත හුරු කරනකොට ලෝභ ද්වේෂ දෙකත් එක්ක එනවා හිතේ දරක ගැතිය. හිතේ රළු ගැතිය. මේ ලෝභ ද්වේෂ දෙක විතරක් නිකන් ඉන්න ඒකෙන් යම් වැඩක් කරනවා. කයේ දරක ගැතිය, රළු ගැතියක් ඇති කරනවා. කයේ බර ගැතියක් ආදී මේ කායික අපහසු ඇති වෙන්නේ මේ හේතු නිසා, ලෝභ ද්වේෂ දෙක නිසාම. නමුත් කෙනෙක්ගේ ලෝභ ද්වේෂ දෙක නොයෙන්ද හිතවිලි සංසිඳනකොට කොහොමද සිද්ධ වෙන්නේ? එහෙනම් අපිට ලෝභ සහගත රාග සහගත හිතක් එනවත් එක්කම ඒ හිත චිත්ත පරම්පරාවක් උපදිනකොට මේ කය රත් වෙලා ඒ රාග සහගත හිතවිලි එනවත් එක්කම හෘද ස්පන්දන වේගය වැඩි වෙලා මේ කය නළු වෙන්නේ නැද්ද? කය ඉතීමයි දරත වෙන්නේ නළු වෙන්නේ. ද්වේෂය අඩ ගත්තත් එහෙමයි. ලෝභ ද්වේෂ මොකද? නමුත් මේ සිටිවිලි ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික අඩු වෙලා යනකොට ඒ අඩු වෙනවත් එක මේ සිද්ධ වෙන යම් සිද්ධාන්තයක් තියෙනවා. කය වචන දෙක බොහෝම සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ කය බොහොම නිබර වෙනවා, බොහොම සැහැල්ලු ගතියක් ඇති වෙනවා. ඒ සැහැල්ලු ප්‍රීතියත් එක්කම මෙයාට දැන් බැහැරට නැඹුරුවට අවස්ථාවක් නැහැ. මේ ලෝකේ හැමදාම බැහැරට නැඹුරු වෙලා ඉන්නේ. බැහැර තියෙනවා කියලා බැහැර ලෝකෙට නැඹුරු වෙලා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරලා මේ අකුසල කර්මෙන් ලැස් කරන්නේ ලෝකේ බාල පුරුතන් ලෝකයා. ඒ නිසා ස්වයං පෝෂිත පඬිත ඇත්තෝ Taman තුලින් උපදවාගෙන බොහෝම සතුටින් ඉන්නවා. දැන් සැප සතුට දෙක ලෝකයා උපදවාගන්නේ බාල පුත්‍රය ලෝකේ බැහැරින් කියලා. ඇයි? මට සැප සතුට තියෙන්නේ බැහැර නිසා. බැහැර කෙනෙක්ගෙන් බැහැර දෙයක් නිසා, යාන වාහන නිසා, ඇඳුම් පැළඳුම් නිසා, කෙනෙක් නිසා කියලා මට බැහැර සැප සතුට ඉන්න කෙනා බැහැරයි. බැහැරටම නැඹුරු වෙලා ඉන්නේ. ඒ දෙයට නැඹුරු වෙලා ඉන්නකොට ඒ දෙය වෙනස් වෙනකොට මට දුක උපදිනවා. ඒකට ආයි මොකුරුණක් ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් යම් කිසි කෙනෙක් ඉන්නවා එහෙම බැහැරට නැඹුරු වෙලා ඉන්නව නෙවෙයි. එයා මේ ලෝකේ බැහැරට නැඹුරු වෙන විවිච්ඡේ කාම විවිච්ඡ අකුසල ධම්මේ. ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව. එයා බැහැර වස්තු කෙරෙහි බැහැර පිළිලයක් වෙලා තවත් කෙනෙක් මත නෙවෙයි යා කියන එයා ස්වයං පෝෂිතයි. Taman තුලම සතුටක් උපදවා ගන්න මේ ඔය මේ ශාසනය බැහැර වුණත් තාපසවරු එහෙම ධ්‍යානලාභී Taman තුලින් සතුට උපදවාගෙන ඉන්නවා නේද? ඒගොල්ලොන්ට ආහාර නැත්නම් Taman තුල සතුට තියෙන නිසා වෙන කඩවල් වලින් ගන්න උවමනාවක් තියෙනවා නෑ. වෙන කොහෙන්වත් ඒගොල්ලොන්ට ගන්න උවමනාවක් නෑ. Taman තුල සතුට උපදවාගෙන තියෙන්නේ. නැති කට්ටේ හැමදාම බැහැරෙන් කඩවල වලින් ගන්නවා වගේ බැහැරින්ම ගන්න පුරුදු වෙලා ඉන්නේ. ඒ නිසා භාවනා කරන කෙනාට මේ අවිද්‍යා දෝමනස දෙක දුරු වුණාම ඒ රළු කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම දුරු වෙනවත් එක්කම කය වචනය හොඳට සංසිඳෙනවා. එහෙම කය වචනය සංසිඳෙන තපත් සිද්ධ වෙන්නේ බොහොම කය සැහැල්ලු වෙනවා. ප්‍රීතිය උපදිනවා. ඊට පස්සේ විදර්ශනා කරන්න පුළුවන් සුදුසුපත් බොහෝම නිහඬව මේ ලෝකයේ බුදුපියාණන් වහන්සේ මේ ලෝකය ගැන කියලා දුන්නා නම් ඒ කියලා දීපු වචන වලට අනුව මේ ලෝකය දකින්න පුළුවන් නුවණකට හොඳ පරිසරයක් සකස් වෙලා තියෙනවා. ඊට පස්සේ හැබැයි తත්‍ර తත්‍රාభినන්දනී ඒ තැන ඇරෙන්නේ නැතුව කෙනෙකුට ඔතනින් ගැලවෙන්න බෑ. ඒ උපදින ප්‍රීතිය සුඛේ නිසා එතෙන්ට ඇරිලා ඉන්නවා. නමුත් මම මෙතෙන් තාවේ මේ මාතෘ උපදවාගත්තේ මෙතන ඇවිල්ලා සතුට වෙලා ඉන්නද? මෙතන ඇවිල්ලා සතුට වෙලා බරක් වෙමින් ඉන්න නෙවෙයි. ඒ නිසා මේ තැනට ආපු මට කරන්න දැන් වැඩක් තියෙනවා. ඒ නිසා මට මෙතනදී කරන්න තියෙනවා රූපේ ඇත්ත ඇති හැටියෙන් දකින්න. කායේ කායන පස්සේ විහෙරති. වේදනාසු වේනාදු පස්සේ විහෙරති. චිත්තේ චිත්තාන පස්සේ විහෙරති. ධම්මේ ධම්මාසු පස්සේ විහෙරති. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර තැනට නියම විදියට සිහිය පවත්වන්න උත්සාහවත් වෙන්න ඕන. විදර්ශනා උපදින්නේ මෙතනින්. ඒ නිසා මේ සමතෙන් කරන්න විදර්ශනාවට ඉඩ ප්‍රස්තාව සකස් කරලා දෙන එකයි. සමතෙන් කරන්නේ විදර්ශනාවට ඉඩ ප්‍රස්තාව සකස් කරලා දෙන එකයි. ඒ නිසා සමතේ මෙතනදී කුමන කමටහන උපදවා ගත්තත් ගැටලුවක් නැහැ. අපි කියන්නේ ඕගොල්ලෝ මෛත්‍රී වඩනවා කියලා. හැම වෙලේම ඕගොල්ලෝ උත්සාහවත් වෙන මෛත්‍රී භාවනාව වඩන්ද ඔබගේ ලෝක දේශ දෙක අනුව යන්නට හිත පවත්වා ගන්න උත්සාහවත් වෙන්නේ හිතේ මෛත්‍රිය. එතකොට මේකේ සූත්‍රයම මෛත්‍රිය වඩන්න කියලා කියන්නේ කාටද? දැන් මට ඒ වගේ. දැන් මට උත්තර දෙන්න. මේකේ සූත්‍රය දැන් මෛත්‍රිය වඩන්න කියලා කියන්නේ මොන වගේ චරිත තියෙන කෙනෙකුට? වේස චරිතයක් තියෙන කෙනාට විශේෂයෙන් කියන මෛත්‍රිය ටිකක් වඩන්න කියලා. එතකොට මෛත්‍රිය වඩනකොට කාරණා දෙකක් සිද්ධ වෙනවා. මෛත්‍රිය තුළමත් හිත පිහිටන මෛත්‍රී තුලමත් හිත පිහිටන මේ එකම කාරණාව තුල හිත පිහිටනවා. ඒ වගේම මෛත්‍රිය වැඩිම තුලින් නැවත නැවත ද්වේෂය කියන අකුසල මූලය දැන් ප්‍රබලව මගේ හිතේ තියෙන ද්වේෂය. ද්වේෂයේ ආදීනව දැකගත මෛත්‍රී ආනිසංශ දැකගත මෛත්‍රී භාවනාව වඩනකොට නැවත නැවත ද්වේෂයේ උපදින්න තියෙන හේතු ටික ක්‍රමක්‍රමෙන් ඡය වෙලා ගය වෙලා ජීර්ණ වෙලා යන්න පටන් ගන්නවා. එතකොට තමන්ට අහිත පිණිස පවතින අනර්ථය පිණිස පවතින ද්වේෂයක් තියෙනවා නම් අකුසලයක් තියෙනවා මේකද මෙයා ද්වේෂ චරිතයේ කියන වැඩි වශයෙන් මෙයාට මාර්ගයට එන්න බාධා කර වෙන්නේ මේ ද්වේෂයේ කියන අකුසල මූලය. ඒකෝ මෛත්‍රිය හරහා ඒකත් සිද්ධ වෙන්නේ. හිත සමතපම තහනක හිත සංසිඳන ආකාරයට හිත හුරුපුරුදු වෙනවා. බුදු ගුණ අසුබය මරණය කියලා යම් තාක් මේ කමටහන් තියෙනවා නම් මේ හැම කමටහනකින් වෙන්නේ මෙන්න මේ කාරණාව. ඒ නිසා ඕගොල්ලොන්ට මේ කමටහන් මුකුත් නැතුව වුණත් කරන වැඩට හිත යොමු කරගෙන මේ වැඩේ කරන්න උත්සාහවත් වුණොත් හිත අතීතේ අනාගතයන් නැතුව ඕගොල්ලොන්ට සතිය හොඳට හුරු වෙනවා. සති නිමිත්ත හොඳට හුරු වෙනවා. සමතේ වැඩෙනවා. ඒක නිසා තමයි උදේ කීවේ ස්වාමීන් වහන්සේ බුද්ධානුස්සතිය වඩනකොට බුදුන් කියන්නේ බුදු ගුණ සත්‍යයනා කරනකොට හිත යටින් මේක විතරක් වලට යන්නැතුව බුදු ගුණ විතරක් සිහි කරමින් ඔයගොල්ලෝ හවස බුදුන් වහන්සේ බුද්ධානුස්සති භාවනාවක් සිද්ධ වෙලා හිතේ සංසිද්ධියක් සිද්ධ වෙලා කුසලයේකුත් සිද්ධ වෙලා ආමස ප්‍රතිපත්ති කියන මේ කාරණා දෙකම ඉෂ්ට සිද්ධ වෙලා ඒ නිසා දක්ෂයාට අනේ අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ මේ වැඩ තියෙනවනේ ඒ කාරණා දක්ෂයාට අදාළ නැහැ. ඒ නිසා දක්ෂ කෙනා කුමන විදිහකට පන්දු ආවත් ඒකට ලකුණක් ගන්නවාමයි. ඒ නිසා ජීවිතේට එන ප්‍රශ්න කලින් කියලා එන ප්‍රශ්න තියෙන්නේ නැහැ. නොඑක নানা ආකාර ප්‍රශ්න එන්න පුළුවන්. ඒ එන ප්‍රශ්න කලින් කියලා එන කුමන විදිහට ආවත් මේ හැම එකටම මුහුණ දෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. දක්ෂ කෙනාට ඒ නිසා ජීවිතේ වර්තමානයේ හිත පවත්වන කෙනෙක් මේ සමතේ කියන කාරණේ අර්ථය දැනගත්තොත් අපිට විපිලිසර වීමක් මේ කියන කාරණා මොකුත් නැත්තේ නෑ. අර්ථය සම්පාදනය කරගන්නේ කොහොමද කියලා දන්නවා. එහෙම අර්ථය සම්පාදනය කරගත්ත කෙනා ඊට පස්සේ එතනින් ඊට පස්සේ තමන්ට සත්ව පුද්ගල ස්වභාවයට දැන් අපේ සංයෝජනය අපේ කෙලෙස්ය අපිට බරපතල වෙලා තියෙන්නේ සත්ව පුද්ගල ආත්ම ස්වභාවය මතයි අපිට දැන් මේ කෙලෙස් උපදින්නේ. ඒ නිසා මේ සත්ව පුද්ගල ආත්ම ස්වභාවය නිත්‍ය සුභ සුභ ආත්ම කියන කෙලෙස්ය ඇවිල්ලා තියෙන්නේ සත්වේ පුද්ගලයක මත. ඒ නිසා සත්ව පුද්ගල භාවයට හම්බ වෙන තැන අපි ඇත්ත ඇති හැටියෙන් දැන් බලනවා. දැන් විවේකීව බලන්න පුළුවන් මනසක් තියෙනවා. අන්න එතකොට ඔය අසුභ වශයෙන් කෙස්ලොම් මේ දත් සම්මස්නහර රූපයට ප්‍රත්‍ය ටිකක් නාමයට ප්‍රත්‍ය ටිකක් වෙන්නවා. හොඳට නාම රූප පරිච්ඡේදයේ පිළිබඳව අපි දක්ෂ වෙනවා. එතකොට රූපය සත්‍ය පුද්ගලෙක් නෙවෙයි කියලා ඉවරලා රූපය ආහාර ටික නිසා පවතින්නේ ආහාර නිරුද්ධ වෙන රූපය නිරුද්ධ වෙනවා. කියලෙවල රූපේ සත්‍ය පුද්ගලෙක් නෙවෙයි කියලා උත්තර එනවා. හැබැයි උච්ඡේදන වාදයට වැටෙන්නේ නැතුව ඒත් හරිම අමාරු කාරණාවක්. උච්ඡේද වාදයට වැටෙන්නේ නැතුව රූපේ ඇත්ත ඇති හැටියෙන් දකිනවා. මෙහෙම රූපේ තියෙන තැනක
මගේ හිතට සත්‍ය පුද්ගලයේ තියෙන හැඟීම ඇතිවලා තියෙනවා. ඒ රූපයත් ස්පර්ශ නිසා හටගන්න ආහාර ටික නිසා හටගන්න රූපයත් ස්පර්ශ නිසා හටගන්න වේදනා සංඥා නාම ධර්මත් නිසා මේ නාම රූප දෙකේ පැවැත්මක් දෙපැත්තෙන් සිද්ධ වෙනකොට මේ සිද්ධාන්තෙ නුදන්නා මට සත්‍ය පුද්ගලයේ ඉන්නවා කියන හැඟීම ඇතිවලා තියෙනවා කියලා සත්‍ය පුද්ගල හැඟීම මගේ හිතට ඇතිවලා තියෙන්නේ කියලා දැන් රූපය පිළිබඳ ඇත්ත ඇති හැටියෙන් දැක්කහම රූපේ යථාර්ථය දැක්කහම හරියට මේ ගහකට ගහක් විරනවා ගහක් ළඩ වෙනවා ගහක් වයසට යනවා අසුවිති කඩන් වැටෙනවා වගේ මේ රූපේ ස්වභාවය හොඳට ප්‍රකට කරගන්න රූපේ මම නෙවෙයි රූපේ මගේ නෙවෙයි රූපේ මගේ ආත්මය නෙවෙයි නමුත් විඥානය බැසගත් නිසා මේක සවිඥානික වෙලා තිබුණාට රූපය මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙවෙයි දැන් ඕගොල්ලෝ ගෞමක් ඇඳගෙන ඉන්නවා අරිසමක් අංශයක් ඇඳගෙන ඉන්නවා ඔය ගෞම ඇතුලේ ඉන්න ඕගොල්ලෝ එහෙම නැත්නම් ඇඳුම ඇතුලේ ඉන්න ඕගොල්ලෝ නිසා ඕගොල්ලොන්ට හිතෙනවා මම දැන් ඉස්සරහට යන්න ඕනේ කියලා හිතනවත් එක්කම තමන්ගේ පාදයේ ඉදිරියට තියෙනවත් එක්ක මේ තමන් ඇඳගෙන ඉන්න ඇඳුම ඉස්සරහට යනවා නේද ඇඳුම ඉස්සරහට ගියට ඇඳුම ඕගොල්ලෝ වෙන්නේ නැහැ අත ඉදිරියට යනවත් එක්කම අතක් එක්ක තියෙන උඩින් තියෙන ආවරණය එහෙම නැත්නම් කමිසත ඉස්සරහට ගියා කියලා කමිසත ඕගොල්ලෝ නෑ ඒ වගේ මේ රූපේ මලමිණියක් වගේ විඥානය දැසගත් නිසා සවිඥානික වෙලා තිබට මේ රූපය සවිඥානික වෙලා තිබට හිතේ චිත්තජ රූපයක් උපදිනවා චිත්තේ ක්‍රිය වායු ධාතු නිසා හිතේ චිත්තජ රූපයක් උපදිනවා මේ චිත්තජ රූප නිසා වායු ධාතු ක්‍රියාත්මක වෙනවා අත කියන මේ සියුම් කාය විඤ්ඤාප්ති රූපයක් උපදිනවා ඒ කාය විඤ්ඤාප්ති රූපේ නිසා අත ඉදිරියට ගෙනියන්න ඕනේ කියලා හිතේ මේ රූපේ උපදිනවත් එක්කම වායු ධාතු හරහා අර කදෙවිස්සින් වර්තමාන වාහනයට